Gertrude Mahasanggar Ratne Basarai, pujaniya gauravaniya hemiyan wahanse අප කෙරෙහි කරුණාවෙන් අනුකම්පාව උපදවා අද දින ඔබ වහන්සේ මෑණියන් වහන්සේට ඉදිරිපත් කරන දහම් ගැටළු නිරාකරණය කර දෙන මෙන් නමස්කාර පෙරෙත්ව තා ගෞරවයෙන් ඇයට සිටින්නේ. අද දින ප්‍රශ්න 14ක් ඉදිරිපත් කර තියෙනවා. ඊමේල් වලිනුත් එකක් තියෙනවා. සමාලෝචනයක් කළොත් ප්‍රශ්න සක්මන් භාවනාවට අදාළ ප්‍රශ්න දෙකකුත්, පරියන්ත භාවනාවට අදාළ ප්‍රශ්න තුනකුත්, භාවනාවට කෙලින්ම අදාළ නැති දහම් ගැටලු දෙකකුත්, අනිකුත් ගැටලු හතකුත් දැම්බුයි. අවසරයි මෑණියන් වහන්ස. සක්මන් භාවනාවට අදාළ දහම් ගැටලු අංක 1. අතිපූජනීය ගරුතර මෑණියන් වහන්ස, නමෝ බුද්ධාය. දිග අතර තිබෙන සක්මන් මළුවක් හෝ සුදුසු ස්ථානයක් සොයා ගැනීමට බැරි අවස්ථාවල වෘත්තාකාර සක්මන් ස්ථානයක් යොදා ගැනීමෙන් විදර්ශනා බාධාවට බාධාවක් වෙයිද? එකම දෙවෙනි කොටසක් තියෙනවා. මේ පර්යන්තියේදී භාවනාව ආරම්භ කිරීමට පෙර සතිමත්ව සක්මන් භාවනාව ඉදිරියට වරහන් ඇතුළේ පොව පසුපසටත් වරහන් ඇතුළේ ආෆ්ටර් බැක්වර්ඩ් කරන අයෙක්මි. ඊට අමතරව සක්මන්ව සතිමත්ව තනිකකුලින් සිටගෙන හිඳීමත් කරන අයෙක්මි. වරහන් ඇතුළේ විනාඩි කීපයක් පමණක්. මේ ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද? 3. විපස්සනා භාවනාව නිදාගෙන කිරීම ප්‍රශ්නයක් නැහැ වේද? එය භාවනාවට අගෞරව වීමක් වන්නේ නැහැ වේද? කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට වහපහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා මෙත් සිතිනි.
සක්මන් භාවනාව සම්බන්ධයෙන් ඒ විමසල නද ප්‍රශ්නයෙහි, සක්මන් මඩුවක් අපි සකස් කර ගැනීමේදී විශේෂයෙන් තමන්ගේ සෑම නිවසකම සක්මන් මඩුවක් නොතිබෙන්නට පුළුවන්. නමුත් අපි සක්මන සඳහා යම් කිසි ස්ථානයක් යම් දුරක් ප්‍රමාණයක් යොදා ගන්න විට එය වෘත්තාකාරව සකස් කර ගැනීම සුදුසු වෙන්නේ නැහැ. අපිට අඩි 4ක් 5ක් වැනි පොඩි ප්‍රමාණයක් තිබුණත් අපි දිගට ඇවිදීම සඳහා එය යොදාගත යුතු වෙනවා. ඒ නිසා විශේෂයෙන් සක්මන් භාවනාව සඳහා යොදා ගැනීමේදී අපිට එක දිගට ඇවිදින්න පුළුවන් තැනක් තමයි තෝරගත යුතු වෙන්නේ. ලොකු දුර ප්‍රමාණයක් නැතත් Tamante තියෙන අඩි 4-5ක දුරක හරි දීර්ඝ වශයෙන් අපිට සක්මන යොදා ගැනීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. එය වෘත්තාකාරයකට කිරීම ඒ තරම් සුදුසු වෙන්නේ නැහැ. එය Tamante හිත එකඟ කර ගැනීමට යම් කිසි අපහසුතාවයක් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම සක්මන් භාවනාව කරන ආකාරය, අර ඉදිරියට ගොස් සක්මන කිරීමත්, ඒ වගේම පසුපසට ගොස් සක්මන කිරීමත් පිළිබඳ සඳහන් කරලා තිබුණා. ඒ ක්‍රම දෙකේ වරදක් නැහැ. පසුපසට පියවර තැබීම තුලින් විශේෂයෙන් ඔය නිදිමත වගේ තීන මිද්‍රය ජය ගන්නට පුළුවන්කම තියෙනවා. අවදිමත් බව සිහිය වැඩි නිසා, එතනදී දැඩි අවධානයක් තියෙන්න ඕන නිසා පසුපසට පියවර කිහිපයක් ගමන් කිරීම බාධාවක් වෙන්නේ නැහැ. නමුත් අපි සක්මන් භාවනාව කිරීමේදී වඩාත් සුදුසු වෙන්නේ ඉදිරියට සක්මන් කිරීම තමයි වඩාත් සුදුසු ක්‍රමය. නමුත් එහි සඳහන් වුණා එක කකුලකින් සිටගෙන ඉඳිමින් විනාඩි කිහිපයක් ඒ විදිහට සතිය දියුණු කරනවා කියලා. එය නම් ගෝචර ක්‍රමයක් නෙවෙයි. ඒක ඒ තරම් සුදුසු වැදගත් ක්‍රමයක් වෙන්නේ නැහැ. එනිසා එවැනි ක්‍රම අනුගමනය කිරීම ඒ තරම් ප්‍රයෝජනවත් දෙයක් නෙවෙයි. ඊළඟ ප්‍රශ්නය
විපස්සනා භාවනාව නිදාගෙන කිරීම ප්‍රශ්නයක් නැහැ නොවේද?
නිදාගන්න ඉරියව්ව තුළ ඉඳගෙන අපිට භාවනා කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් එය භාවනාවේ ඉහළ අත්දැකීම් ලැබපු නීවරණ ධර්ම ප්‍රහාණය කරපු නීවරණ අයින් කරපු කෙනෙකුට තමයි වඩාත් සුදුසු වෙන්නේ. එහෙම නැතිව අපි ඒ සැතපෙන ඉරියව්ව තුළ ඉඳගෙන භාවනා කරන්න ගියොත් භාවනාවේ ආධුනික අයට, ඒ වගේම භාවනාව තරමක් දුරට ප්‍රගුණ කරපු අයට වුණත් ඒ නිදිය ගන්න ඉරියව්වේ ඉඳන් භාවනා කරන්න යාම තුළ වැඩි වශයෙන් තීන මිද්දේට යට වෙන්නට තියෙන ඉඩකඩ ප්‍රමාණය වැඩි. ඒ නිසා විදර්ශනාවට සුදුසු පර්යංකයක් සක්මනක් භාවිතා කරමින් විදර්ශනා භාවනාව කිරීම තමයි වඩා සුදුසු වෙන්නේ.
ඊළඟ දහම් ගැටළුව. අතිපූජනීය මෑණියන් වහන්ස, මම පැය දෙකක් එක දිගට ආනාපාන සති භාවනාවේ සිටින විට මගේ වම් උරහිසත් බෙල්ලත් තදවීමක් දැනේ. එහෙම වෙන්නේ ඇයි? දෙවෙනි කොටස, සක්මන් භාවනාවේ සිටින විට ආනාපාන සතිය වැඩේ. නැවත මම පරියන්ත භාවනාවට යමි. ඒ මන්ද මට කිසිවක් නොදෙනී යයි. දෙවෙනි කොටස, යෝනිසෝ මනසිකාරයෙන් යන කෙටියෙන් පහදා දෙන්න. පින්වත් මෑණියන්ට තව තවත් ධර්ම ඥානිය ලැබේවා.
එහිදී විශේෂයෙන් යොමු කරලා තිබුණු ප්‍රශ්න කිහිපයක් යොමු කරලා තිබුණා. තමන් පළවෙනිම යොමු කරපු ප්‍රශ්නේ අපි එකක් කියලා අපි ඊළඟ ප්‍රශ්නයට යමු.
භාවනාවේ යෙදී සිටින විට මගේ වම් උරහිසත් බෙල්ලත් තදවීමක් දැනේ. එහෙම වෙන්නේ ඇයි?
විශේෂයෙන් අපි භාවනාවේ වැඩි කාලයක් නිරත වෙලා සිටින විට එකම ඉරියව්ව තුළ නිරත වීම නිසා ශරීරයේ තද බව දැනෙන්නට පුළුවන්. එකම ඉරියව්වේ බොහෝ වේලාවක් නිරත වී සිටීම නිසා එවැනි තද බව සිතට දැනුනොත් එවැනි අවස්ථාවක ඒ තද බවත් ඒ දැනෙන ස්වභාවයත් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරමින් නැවතත් භාවනා අරමුණට යොමු වීමයි සිදු කළ යුතු වෙන්නේ.
එහෙමයි. සක්මන් භාවනාවේ සිටින විට ආනාපාන සතිය වැඩි. නැවත මම පරියන්ත භාවනාවට යමි. ඒ මන්ද මට කිසිවක් නොදෙනී යයි.
සක්මන් භාවනාව කරන විටත් සිතේ ඒකාග්‍රතාවය ඇති වෙන්න පුළුවන්. සක්මන් භාවනාව බොහෝ වේලාවක් ප්‍රගුණ කිරීම තුළින් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්නට පුළුවන්. සක්මන් භාවනාව තුළ සිතේ එකඟ බව ඇති වෙන විට පරයන්ක භාවනාවට යොමු වීම තුළ නැවතත් තමන්ගේ ආශ්වාස ප්‍රාශ්වාස අරමුණු කරමින් පරයන්ක භාවනාව තුළ නැවතත් මුල සිට ඒ භාවනාව ආරම්භ කිරීම සිදු කළ යුතු වෙනවා.
යෝනිසෝ මනසිකාරය ගැන කෙටියෙන් පහදා දෙන්න මේ.
යෝනිසෝ මනසිකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තිබෙන්නේ අනිච්චේ අනිච්ඡන්ති, දුක්ඛේ දුක්ඛන්ති, අනත්තේ අනත්තාති, අසුභේ අසුභන්ති. අපි මේ සංස්කාර ලෝකය අනිත්‍ය වශයෙන් දකින්න ඕන. අපි මේ නිට්ටයයි කියලා සිතාගෙන ඉන්න සංස්කාර අනිත්‍ය වශයෙන් දැකිය යුතු වෙනවා. හේතුන්ගෙන් හටගත්තු සෑම සංස්කාරයක්ම විපරිණාමයට පත් වෙනවා, වෙනස් වෙනවා, අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. ඒ නිසා අනිත්‍ය වූ දේවල් අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීමත් යෝනිසෝ මනසිකාරයක්. තමන්ගේ ශරීරයේ දෙස බලලා මේ ශරීරය අනිත්‍ය දෙයක් විදිහට මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය. සිත දෙස බලලා සිතට එන සිතුවිලි අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීමත් යෝනිසෝ මනසිකාරය. ඒ වගේම දුක් වූ දේවල් දුකක් වශයෙන් අපි නුවණින් මෙනෙහි කරන්නට ඕන. මේ නාම රූප දෙක, මේ කය සහ සිත කියලා කියන්නේ දුක් වූ දෙයක්. මේ කය සිත කියලා කියන්නේ දුක් ලබා දෙන දෙයක්. එමනම් මේ කයයි සිතයි පිළිබඳව අපි දුකක් වශයෙන්, ඒ දුක් වූ දේවල් දුකක් වශයෙන් නුවණින් අවබෝධ කර ගැනීමත් යෝනිසෝ මනසිකාරය. ඒ වගේම අනාත්ම වූ දේවල් අනාත්ම වශයෙන් අවබෝධ කිරීම. මේ කයයි සිතයි අනාත්ම වූ ධර්මතාවයක්. මේ කය සහ සිත කියලා කියන්නේ අනාත්ම දෙයක්. මම නොවන, මගේ නොවන ආත්මයක් වශයෙන් ගැනීමට මේ කයෙහි සිතෙහි කිසිම දෙයක් නැහැ. මෙන්න මේ අනාත්ම වූ දේවල් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කිරීමත් යෝනිසෝ මනසිකාරය. ඒ වගේම අසුභේ අසුභන්ති. අපේ මේ රූපස්කන්ධය, අපේ මේ ශරීරය අසුභ වූ දෙයක්. මේ කය කියලා කියන්නේ අසුභ දෙයක්. නමුත් අපි මේ කය දිහා බලලා මේ කය බොහොම අලංකාරමත් සුභ දෙයක් කියලා මේ අසුභ වූ දෙය සුභ වශයෙන් හිතනවා. ඒක වැරදි මානසිකාරයක්. නමුත් මෙන්න මේ අසුභ වූ දේවල් අසුභ වශයෙන් නුවණින් මෙනෙහි කිරීම, අවබෝධ කර ගැනීම යෝනිසෝ මනසිකාරය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අසුභ වශයෙන් දැකීමයි යෝනිසෝ මනසිකාරය කියලා විස්තර කරන්නේ.
ඉන්වත් මෑණියන්ට තව තවත් ඥාණ්‍ය ලැබේවා. අවසන්. අපියන්ත භාවනාවේ සදාල් ප්‍රශ්න. ගරු මෑණියන් වහන්සේ, මම භාවනාවට ආධුනිකයෙක්නි. ආනාපාන සති භාවනාව ප්‍රගුණ කිරීමට කැමැත්තෙමි. භාවනාව පටන්ගෙන ආශ්වාස ප්‍රශ්වාස හිත යොමු කළද ටික වේලාවකින් දැනෙනුවේ ආශ්වාස ප්‍රශ්වාසයේ නොව හෘද ස්පන්දනයයි. එම නිසා ආශ්වාස ප්‍රශ්වාසය අත්හැර හෘද ස්පන්දනය වන ආකාරයට සිත යොමු කිරීම පහසු බැවින් පහසු බවක් දැනේ. එහෙයින් සිත එම ක්‍රියාවලියට යොමු කරමි. මෙය අසාමාන්‍ය ක්‍රමයක්ද? එසේනම් එය මගහරවා ගැනීමට උපදෙස් හතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ඔව්, අපි ආනාපාන සති භාවනාව කරන විට විශේෂයෙන් ආශ්වාස ප්‍රාශ්වාස අරමුණු කරමිනුයි ආනාපාන සති භාවනාව දියුණු කළ යුත්තේ. එසේ නොමැතිනම් උදරයේ පිම්බීම හැකිලීම අරමුණු කරමිනුත් ඒ ආශ්වාස ප්‍රාශ්වාසයන්ගේ සිහිය පිහිටුවන්නට පුළුවන්. නමුත් මේ හෘද ස්පන්දනය තුළ ආශ්වාස ප්‍රාශ්වාස වෙන්කර ගැනීම තරමක අපහසුතාවයක් තිබෙනවා. ඒ නිසා හෘද ස්පන්දනය වැනි දෙයක් තමන්ට දැනුනොත්, අරමුණු වුනොත්, ඒ වෙලාවේ ඒ හෘද ස්පන්දනය දැනෙන ඒ පපුවේ ඒ කොටසට සිත යොමු කරලා එතන තියෙන වෙනස් වීම, ඒ අනිත්‍යතාවය ටික වේලාවක් නුවණින් මෙනෙහි කරලා නැවතත් ආශ්වාස ප්‍රාශ්වාසය නාසිකාග්‍රය තුල ආශ්වාස ප්‍රාශ්වාස අරමුණු කිරීම තමයි සිදු කළ යුතු වෙන්නේ. ඒ හෘද ස්පන්දනය දැනෙන එක දිගට හැම වෙලාවෙම පවතින දෙයක් නෙවෙයි. එය විටින් විට දැනෙන දෙයක්. ඒ නිසා ඒ හෘද ස්පන්දනය දැනෙන වෙලාවේ ඒ තැනට සිත යොමු කරලා ඒ දැනෙන හෘද ස්පන්දනය තුළ එතන අනිත්‍යතාවය ඇතිවෙන නැතිවෙන ස්වභාවය දැකලා එය අඩු වීගෙන යන අවස්ථාවක් එනවා. ඒ අඩු වීගෙන යනකොට නැවත ආශ්වාස ප්‍රාශ්වාසයේහි සිහිය පිහිටුවා ගැනීමයි කළ යුතු වෙන්නේ.
එහෙමයි මෙන්න මේ දහම් ගැටලුව. පින්වත් ගරු මෑණියන් වහන්ස, නාම රූප වෙන්කර හඳුනා ගැනීම ගැන මෙනෙහි කිරීමේදී මා වඩා මිනිස් රූප ගොඩක් දිස්විය. ඒ රූපද ඇති වෙමින් යන බව මෙනෙහි කළෙමි. එවිට මට මගේ කය නොදෙනී ගොස් හිස් අවකාශයක මම සිටින බව දැනුනි. මේ අයුරින් විනාඩි 10ක් පමණවත් ඉන්න ඇති කියා සිතමි. මට ඇසර බලන්නට කරත් ඇරගත්තත් අතපය සොලවන්නවත් නැහැකි බවක් දැනුනි. එවැනි අවස්ථාවකදී මා කළ යුත්තේ කුමක්දැයි පැහැදිලි කර දෙනමින් ඉතා කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් වූ අරහත් ඵලය අවබෝධ වී නිවී සැනසී වේවායි පතමි.
එවැනි අත්දැකීමක් ලැබපු අවස්ථාවක එය යම්කිසි සමාධි මට්ටමක් තමයි ඒ අත්දැකලා තියෙන්නේ. නාම රූප ධර්මයන් වෙන් කර කර බලන විට විවිධ මිනිස් රූප දර්ශන වගයක් දැක්ක කියලා තිබුණා. එහිත් අනිත්‍යතාවය මෙනෙහි කරා. එයත් ඇති වී නැති වී යන බව මෙනෙහි කරමින් එම නාම රූප භාවනාවෙහිම දිගට නිරත වීගෙන සිටීම තුළින් ඒ කය නොදෙනී ගොස් ඇතිවන සමාධි මට්ටමක් තමයි ඒ ඇති වෙලා තියෙන්නේ. නමුත් ඒ සමාධි මට්ටමේ රැඳිලා තියෙන කාලය මදි. රැඳිලා තියෙන විනාඩි 10ක පමණ කාලයක් නිසා තමයි S2 ඇරියත් අපිට පියවි ලෝකයට ප්‍රකෘති තත්ත්වයට සිතපත් කරගන්නට අපහසුවක් මතුවෙන්නේ. ඒ නිසා එවැනි සමාධි මට්ටමක් Tamanට ලැබුණොත් පැය භාගයක් විනාඩි 45ක් වැනි කාලයක් පමණ ඒ අරමුණ තුළ ඉඳලා නැවත තමන්ගේ සිත ප්‍රකෘති තත්ත්වයට පත් වෙන උනාට පස්සේ තමයි අපි ඇස්සරින එක කරන්න ඕන. මේ ප්‍රකෘති ලෝකයට ප්‍රකෘති සංඥාවලට එන්න ඕන. එම භාවනා සමාධි මට්ටමින් මිදුනට පස්සේ. ඒ නිසා එවැනි අවස්ථාවක අපි එම සමාධි මට්ටමේ රැඳී සිටින කාලය වැඩි කර ගැනීම තමයි කළ යුතු වෙන්නේ. එහෙම නැතුව කෙටි කාලයක් ඉඳලා භාවනාවෙන් මිදෙනකොට අපි ඇස් දෙක ඇරලා මේ සාමාන්‍ය ලෝකේ අරමුණු දිහා බලනකොට අර තද ගතිය, අතපය සොලවන්න බැරි ගතිය, ඒ සමාධියේදී ඇතිවෙච්ච ස්වභාවයම අපි ඇස් දෙක ඇරියත් ඒ තත්ත්වය ටික වෙලාවක් යනකම් තියෙනවා. එනිසා එවැනි අත්දැකීමකදී එහි රැඳී සිටිය හැකි කාලය වැඩි කර ගැනීමයි අපි කළ යුතු වෙන්නේ.
එහෙමයි මෙන්න මහන්ස. පරියන්ත භාවනාවට අදාළ තවත් දහම් ගැටලුවක්. අතිගරු පූජනීය මෑණියන් වහන්ස, සිතත් කයත් නිසල්මන් වී යත් විට නිතරම ඇතුළතින් එන ශබ්දයක් ඇසේ. ඒ ශබ්දය රැහැයියන්ගේ ශබ්දයකට ටිකක් සමාන කළ හැක. ඒ ශබ්දයට අවධානය යොමු කළ විට එහි ඉතාම සියුම් ශබ්ද කොටස් ඇති වී නැති වී යනවා දැනේ. එසේ අවධානය තබා සිටින විට සිතුවිලි ඇති නොවේ. සියුම් ප්‍රීතියක් ඇතිවේ. ඒ ශබ්දය පෙනීමක් සේද දැනේ. ටීවී ස්ක්‍රීන් එකේ පින්තූරයක් නැතිකොට ඇතිවෙන තිත් පෙළට සමාන කළේ හැක. ඒ තිත් ඉතාම සියුම්ය, ඉදිකට දුරක තරම්ය. මේ ධාතු ගුණයක්ද එසේ නැතිනම් කුමක්ද ඒ කරගෙන යා යුතු දෙයක්ද අත්හැරිය යුතු දෙයක්ද මෙසේ භාවනායේ තෙන්නේ ආනාපාන සති භාවනාව කරන විටය හුස්ම රැල්ල මේ නිශ්ශබ්ද ශබ්දයේ ඇතුළට ගලා එයි ගලා යයි ඉතාම සෝදායක තැනකි දැන් මේ ලියන ගමන්ද ඒ ශබ්දයේ ඇසේ කුමක් කළ යුතුද සිතේ ප්‍රීතියක් ඇත අනුකම්පා කොට තෝරා දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි
එවැනි අත්දැකීමක් ලැබපු අවස්ථාවක යානාපාන සති භාවනාව කරගෙන යන අවස්ථාවකදී ඒ අභ්‍යන්තරයෙන් යම් හඬක් ඒක බොහොම සියුම් හඬක් ඒ ශබ්දය ඇසිලා ඒ ශබ්දයේ තියෙන වෙනස් වීම ඒ දැනෙන ඒ තමන්ට ඇහෙන බොහොම සියුම් ශබ්දය බිඳි බිඳි යන ස්වභාවය ඒ ශබ්දය ඇති වී නැති වී නිරුද්ධ වී යන ස්වභාවය ඒ වෙලාවේ දැකීම තමයි කල යුතු වෙන්නේ. එහි කියලා තිබුණු ආකාරයට එතෙන්දී එහෙම දැකලා තිබුණා ඒක තමයි නිවැරදි ක්‍රමය. ඒ විදිහට එම ශබ්දය ඇති වී ඇති වී නැති වී නැති වී යාම දකින විට තමන්ගේ සිත සුඛ වේදනාවකට පත් වෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවක අර කලින් සඳහන් කරලා තිබුණු වගේ ඒ ඩොට්ස් ටිකක් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන ස්වභාවයක් සිතට අරමුණු වෙනවා. එවැනි අවස්ථාවකත් අපි කළ යුත්තේ එහි තිබෙන වෙනස් වීම. එහි තිබෙන ඇති වෙන නැති වෙන ස්වභාවය එහි තිබෙන අනිත්‍යතාවයක් මෙනෙහි කිරීම තමයි අපි කළ යුත්තේ. එවැනි අත්දැකීමක් බැහැර කිරීම නෙවෙයි ඒ අවස්ථාවේදී උදය වය ඇතිවීම නැතිවීම දැකීමයි අපි කළ යුතු වෙන්නේ. එවැනි අත්දැකීමකට සිතපත් වෙන හැම අවස්ථාවකම ඒ දැනෙන ඒ පෙනෙන සෑම දෙයකම ඇතිවීම නැතිවීම අනිත්‍ය ස්වභාවයම මෙනෙහි කරමින් විදර්ශනා අරමුණක සිටින්න.
එහෙමයි මෑණියන් වහන්සේ. ඊළඟට ඇත්තේ භාවනාවට කෙලින්ම අදාළ නැති දහම් ගැටලුයි. ගෞරවනීය මෑණියන් වහන්ස. කය නාම රූප වශයෙන් බලන විට එසේ සමහර කොටස් නාම පමණක් වන අතර තවත් කොටස් රූප නාම වශයෙන් දැකිය හැක. මෙය කය සම්පූර්ණයෙන්ම නොදෙනී යන බව බලාපොරොත්තු විය යුතු තත්වයක්ද? අද උදෑසන පුහුණු කළ නාම රූප භාවනාවට ධාම ප්‍රයෝජනවත් විය. ඔබ වහන්සේට ඉතා ඉක්මනින් නිවන් අවබෝධයකට මේ පින් හේතු වාසනා වේවා.
ඒක ප්‍රශ්නය කුමක්ද තිබුණේ?
කය නාම රූප වශයෙන් බලන විට කයේ සමහර කොටස් නාම පමණක් වන අතර තවත් කොටස් රූප සහ නාම වශයෙන් දැකිය හැකිය. මෙය කය සම්පූර්ණයෙන්ම නොදෙනී යාමට පෙර බලාපොරොත්තු විය යුතු තත්ත්වයක්ද? අද උදෑසන පුහුණු කළ නාම රූප භාවනාව ඉතාමත් ප්‍රයෝජනවත් විය.
එහිදී කය නොදෙනී යාමට පෙර බලාපොරොත්තු විය යුතු තත්ත්වයක් කියන එකක් බලාපොරොත්තු වෙන්න එපායිම භාවනාව කරන විට කය නොදෙනී යනවා කියන එකවත් බලාපොරොත්තු වෙන්න දෙපා. අපිට කරන්න තියෙන පුහුණුව නාම රූප පරිච්ඡේදයේ පමණයි. රූප කොටස් අරමුණු වෙන හැම අවස්ථාවකදීම ඒ රූප කොටස අරමුණු වෙන නාම ධර්මයක් තියෙනවා. උදාහරණයකට අපි අත කියලා කිව්වොත් අත කියලා කියන්නේ රූප කොටසක්. අත දකින්නේ අපි සිතින්. අත කියන රූප කොටස අපි අරමුණු කරන්නේ සිතින්. එතන රූප කොටසකුත් තියෙනවා, නාම ධර්මයකුත් තියෙනවා. ඒ නිසා විශේෂයෙන් එවැනි අවස්ථාවක කළ යුතු වෙන්නේ රූපයත් නාමයත් වෙන් කිරීම. ඒ විදිහට රූපයත් නාමයත් වෙන් කර කර දීර්ඝ ලෙසම භාවනා කර්මස්ථානය දියුණු කරන විට තමන්ගේ ශරීරයේ නොදෙනී ගියොත් පමණක් ඒ නොදෙනී ගොස් ඇතිවන හිස් බවත් රූප කොටසක් සහ එය දකින සිතත් නාමයක් ලෙස වෙන් කළ යුතු වෙනවා. නමුත් අපි මේ නාම රූප භාවනාව කරන විට කය නොදෙනී යයි කියන අපේක්ෂාව කිසිම විටක සිත තුළ ඇති කරගන්නට එපායි. අපේක්ෂාව තබා ගැනීමම භාවනාව ඉදිරියට ප්‍රගුණ කිරීමට ඵලිබෝධයක් වෙනවා. ඒ නිසා කිසිවක් අත්දැකීම් කිසිවක් අපේක්ෂා නොකර නාම රූප වෙන් කර කර දැකීමයි සිදු කළ යුතු වෙන්නේ.
එහෙමයි මිනියන් වහන්සේ. ඊළඟ දහම් ගැටලුව අතිගරු මෑණියන් වහන්ස, අපගේ මීළඟ භවයට හේතු වන්නේ අපගේම పూర్ව කර්ම විපාක පමණක්ම නම් මරණාසන්න මොහොතේ ඇතිවෙන සිතුවිලි සහ බාහිරව ඇතිවන ක්‍රියා මගින් එම භවයට වෙනසක් ඇතිවීමට හැකියාවක් තිබෙනවාද? අප නොදන්නා කුජලයේ මරණාසන්නව සිටින අවස්ථාවේ ඔහුගේ මීළඟ භවයට යහපතක් කිරීමට හැකි දෙයක් අසල සිටින අයට තිබෙනවාද? ඔබතුමියට තිසරණ සරණයි. සුභනව වසරක් වේවා.
ඔව්. එහිදී අපිට මරණාසන්න මොහොතක සිටින කෙනෙකුට කරන්න පුළුවන් උපකාරයක් තියෙනවා. ඒ උපකාරය කියලා කියන්නේ අපිට කල්යාණ මිත්‍රයෙක් විදිහට මරණාසන්න මොහොතක සිටින කෙනෙකුට එයා ධර්මයට ප්‍රිය කෙනෙක් නා. ධර්මයට ගෞරව කරන කෙනෙක් නම් අපිට ධර්මය පිළිබඳව, අනිත්‍ය ස්වභාවය පිළිබඳව, අනාත්ම ස්වභාවය පිළිබඳව ඒ කරුණු කාරණා මරණාසන්න මොහොතේදී සිහිපත් කරලා දෙන්නට පුළුවන්. එහෙම ධර්මය සිහිපත් කරලා දීම ඒ මරණාසන්න මොහොතේ සිටින කෙනා ඒ ධර්ම මානසිකාරයට සිතපත් කරගත්තොත් එයාට ඊළඟ භවය ලැබීමට එය උපකාරී වෙනවා. තවත් ප්‍රශ්නයක් තිබුණා එකේ.
නොදන්නා පුද්ගලයේ මරණාසන්න සිටින අවස්ථාවක නම් ඔහුගේ මීළඟ භවයට යහපතක් කිරීමට හැකියාවක් අසල සිටින අපට වෙනවාද?
ඔව්, ඒක තමයි අපි දැන් පිළිතුර දුන්නේ ඊට පෙර
ප්‍රශ්නේ. එහමයි මෑණියන් වහන්සේ, අපගේ මීළඟ භවයට හේතු වන්නේ අපගේම పూర్ව කර්ම විපාක පමණක් නම් මරණාසන්න මොහොතේ ඇතිවෙන සිතුවිලි සහ බාහිරව ඇතිවන ක්‍රියා මගින් එම භවයට වෙනසක් ඇතිවීමට හැකියාවක් තිබෙනවාද?
අපිට ඊළඟ භවයේ තීරණය කිරීමට పూర్ව කර්ම කියන පෙර භවයේ කර්ම පමණක්ම නෙමෙයි හේතු වෙන්නේ. අපි මේ උප්පත්තිය ලබා සිටින මේ භවය තුල අපි රැස් කරන කුසල අකුසල කර්ම භවයනුත් අපිට උපකාරී වෙනවා. මරණාසන්න මොහොතේදී ඒ චුතිසිත පවතින අවස්ථාවේදී කර්ම විඥාණයට අපි මේ භවය තුල කරපු දෙයක් උනත් කුසලයක් හෝ අකුසලයක් හෝ අපිට මරණාසන්න මොහොතේදී සිහිපත් වෙන්නට පුළුවන්. ඒ නිසා මේ ජීවිතය තුල සිදුවෙන සාධකත් අපිට ඊළඟ භවයේ තීරණය කිරීමට උපකාරී වෙනවා.
එහෙමයි මෑණියන් වහන්ස. දැන් අපි අනිකුත් ප්‍රශ්න. අති පූජනීය පින්වත් මෑණියනි, නමෝ බුද්ධාය. දායකයා හා භික්ෂුණීන් වහන්සේලා අතර බණ දේශනාවකට පසුව කරන ඕකාස වන්දාමි අයියේ යන ගාථාවෙහි සිංහල නියම අරුත පහදා දෙනු මැනවි. වරහන් සුලියක් කියනවා, ඇත්ත වශයෙන්ම මම මෙය දිනපතා කියන්නේ ගිරවකු මිනි. මෙහි ඇති විශේෂත්වය කුමක්ද? බුද්ධ තීතා නියම අරුතක් ඒ සමගම පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි.
ඕකාස වන්දාමි අයියේ කියලා කියන්නේ මට වන්දනා කිරීමට අවසරයි කියලා මුලින්ම අවසර ගැනීමක් සිද්ධ වෙනවා. අවසර ගැනීමත් එක්කම ඒ දායක පාර්ශවයේ අය ඒ අවස්ථාවේදී මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං මා විසින් රැස් කරන ලද පින ඔබ වහන්සේ අනුමෝදන් වෙත්වා කියලා ඒ දායකයන්ගේ ඒ රැස් කරගත්තු පින ඒ භික්ෂූන් වහන්සේලාට නිින් වහන්සේලාට ඒ පින අනුමෝදන් කරනවා. ඒ අවස්ථාවේදී සාදු සාදු අනුමෝදාමි කියලා ඒ දායක පාර්ශවයේ අය අනුමෝදන් කරන පින ඒ පැවිදි පාර්ශවයේ අය විසින් ඒ පින අනුමෝදන් වෙනවා. ඊට පස්සේ සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං ඔබ වහන්සේ විසින් රැස් කරන ලද පිනද මට අනුමෝදන් කරන සේක්වා. එතකොට ඒ පැවිදි පාර්ශවයෙන් අනුමෝදත කියලා කියනවා. ඒ පින අනුමෝදන් වෙත්වා කියලා පැවිදි පාර්ශවයේ ඒ භික්ෂුව හෝ භික්ෂුණිය කරන ලද පින ගිහි පින්වතුන්ට අනුමෝදන් කරනවා. අන්‍ය අවස්ථාවේදී ගිහි අය සාදු සාදු අනුමෝදාමි කියලා අනුමෝදන් වෙනවා. ඒ අවස්ථාවේ එම ගාථාවේදී කරන්නේ ගිහි අය ඒ දායක අය විසින් කරන ලද පින පැවිදි අයට අනුමෝදන් කිරීමත් පැවිදි පාර්ශවයේ අය කරගන්නා ලද පින ගිහි අයට අනුමෝදන් කිරීමත් එතන සිද්ධ කිරීමක් කරන්නේ. ඒ වගේම ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමත මේ අයියේ කියන ඒ කොටසේ විස්තර කෙරෙන්නේ මගේ සිත කය වචන යන තිදොරෙන් යම් වරදක් සිදු වෙලා තිබෙනවා නම් මට සමාව ලැබේවා කියලා පළමුවත් දෙවනුවත් තෙවනුවත් සමාව ලබා ගන්නවා ඒ දායක පාර්ශවයේ අය විසින් පැවිදි පාර්ශවයේ අයගෙන් සමාව ලබා ගැනීමයි එතන සිද්ධ කරන්නේ. ඒ වගේම බුද්ධ දීතා නමා මහං කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දියණිවරු වන්දනා කරනවා කියන අර්ථය. බුද්ධ පුත්තං නමා මහං කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයන් භික්ෂූන් වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේලා වන්දනා කිරීමට බුද්ධ පුත්තං නමා මහං කියලා සඳහන් වෙනවා. බුද්ධ දීතා නමා මහං කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවන් මම වන්දනා කරනවා කියන අර්ථය.
එහෙමයි මෑණියන් වහන්ස, මේකේ අතුරු ප්‍රශ්නයකට යොදලා තියෙනවා මෙහි ඇති විශේෂත්වය කුමක්ද කියලා.
ඔව්, විශේෂත්වය තමයි ඒ තුලින් දෙපාර්ශවයටම යහපතක් වෙනවා. පැවිදි පාර්ශවයටත් යහපතක් වෙනවා. ඒ වගේම ඒ ගිහි දායක පක්ෂයටත් යහපතක් වෙනවා. පැවිදි අය විසින් රැස් කරගෙන ජනිත කරගෙන තියෙන පුණ්‍ය ශක්තිය ගිහි අයට අනුමෝදන් වීමට අවස්ථාවකුත් ගිහි අය විසින් රැස් කරගන්නා ලද පුණ්‍ය ශක්තිය පැවිදි අයට අනුමෝදන් කර ගැනීමට අවස්ථාවකුත් සැලසෙනවා. විශේෂයෙන් එතනදී තමන්ගේ කුසලය දියුණු වීම, කුසලය වර්ධනය වීම එහිදී සිද්ධ වෙනවා. තමන්ගේ කුසල පැත්ත දියුණු වීමක් එපින් අනුමෝදන් වීම තුළ කුසලය වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඒ වගේ මෝකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමත මේ අයියේ කියලා සමාව ගැනීම තුළ ගිහි අය විසින් පැවිදි පාර්ශවයේ අයට සුළු හෝ වරදක් වෙලා තියෙනවා නම් සිතින් කයින් වචනයෙන් ඒ වරදට සමාව ගැනීම තුළ තමන්ගේ සිතේ පිරිසිදු භාවය ඇති කරගන්නට පුළුවන්කම ලැබෙනවා.
එහෙමයි මෑණියන් වහන්ස. ඊළඟ ගැටලුව ගරුතර පින්වත් මෑණියන් වහන්සේ, නමෝ බුද්ධාය. අපගෙන අනුකම්පා කර ඔබ වහන්සේගේ විද්‍යුත් කැටල් ලිපිනය ඊමේල් හා ඔබ වහන්සේ ලංකාවේ වැඩවාසය කරන ස්ථානීය තැපැල් ලිපිනයත් අප වෙතත් ලබා දෙන්නේ නම් ගොඩක් පින්.
එය සංවිධායක මණ්ඩලයේ ඒ මහත්ම මහත්මී ළඟ ඒ විද්‍යුත් තැපැල් ලිපිනය තිබෙනවා. ලබා ගන්න පුළුවන් වෙයි ඒ සංවිධායක මණ්ඩලයෙන් එය ලබා ගන්න.
මෑණියන් වහන්සේ තවදුරටත් ලියලා තියෙනවා. මට විසඳා ගැනීමට කාලයක් ගත වුණ ප්‍රශ්න කිහිපයක් ඔබ වහන්සේ විනාඩි 10ක කාලයක් වෙන සුළු කාලයකදී දහම් ගැටළු විසඳා ගැනීමට උත්කාර වුණා කියලා. ඉගෙන සිටී කියලා. එකම මගේ තව ප්‍රශ්න තියෙනවා. ගෞරවනීය මෑණියන් වහන්සේ, ලංකාවේ ඔබ වහන්සේ සිදු කරන භාවනා වැඩසටහන් වලට සහභාගී වීමට තොරතුරු සොයාගන්නේ කෙසේද? වරහන් ඇතුලේ මගේ දෙමව්පියන්ට සහභාගී කර දීම සඳහාය. බුදු සරණයි.
අමානදී කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ අමානදී කියන වෙබ්සයිට් එකේ ඒ ලිපිනය සහ දුරකථන අංක, ඒ භාවනා මධ්‍යස්ථානයේ ලිපිනයන් සහ දුරකථන අංක, ඒ වගේම භාවනා මධ්‍යස්ථානයට පැමිණෙන ආකාර සියල්ලම ඒ වෙබ් අඩවිය තුළ සඳහන් කරලා තිබෙනවා. ඒ අමානදී කියන වෙබ් අඩවිය හරහා තොරතුරු ලබා ගන්නට පුළුවන්. මේ දිනවල తాවකාලිකව ඒ සිදු කෙරෙන භාවනා වැඩසටහන් සියල්ල මේ දිනවල తాවකාලිකව නතර කිරීමක් සිද්ධ වෙලා තිබෙනවා. මේ රෝගී කොරෝනා වසංගත තත්ත්වය නිසා ඉදිරියට වැඩසටහන් පටන් ගන්න කාලය දැන ගැනීමට ඒ අමානදී කියන වෙබ් අඩවිය හරහා තොරතුරු ලබා ගන්න පුළුවන්.
අවසනයි මෑණියන් වහන්ස, මේ දහම් ගැටලුවක් ඊටම සමානයි. ගරු මෑණියන් වහන්ස, අපට භාවනා කරද්දී ගැටලු මතුවුනොත් ඔබ වහන්සේගෙන් ඒ පිළිබඳව ඇසීමට මාර්ගයක් තිබේද? ඊමේල් ඇඩ්‍රස් හෝ එනි අදර් කන්ටැක්ට් කරුණාවෙන් අපට ලබා දෙන්න. තෙරුවන් සරණයි.
ඔව්, අපි අද උදේ කාලයේ සංවිධායක මේ භාවනා වැඩසටහන් සංවිධාන කරන ඒ මහත්ම මහත්මීන් සමග ඒ පිළිබඳ සාකච්ඡා කළා. එහිදී අපි යම් යම් කරුණු සාකච්ඡා කරා. ඉදිරියේදී ඒ භාවනා උපදෙස් ලබා ගැනීමට අවශ්‍යයට යම් කිසි අවස්ථාවක් ලබා දීමට අපි එකඟතාවයකට ආවා. ඒ නිසා ඒ පිළිබඳවත් සංවිධායක මණ්ඩලයෙන් තවදුරටත් කරුණු විමසන්න සංවිධායක මණ්ඩලය හරහා අපි ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන්න.
එමයි මෑණියන් වහන්ස, තවත් ගැටලුවක් ඉදිරිපත් කරනවා. ගරු මෑණියන් වහන්ස, තමාගේ සුරතල් සත්වයේ මරණාසන්නව සිටින අවස්ථාවේ ඒ සත්‍යයාගේ මීළඟ භවයේ යහපත් එකක් වීමට උපකාරයක් කිරීමට අසල සිටින අපහට කිසියම් හැකියාවක් තිබේද කියා දැනගැනීමට කැමැතියි. බොහෝ දෙනා පිරිත් සජ්ජායනා කර මෛත්‍රී වැඩීම වැනිදේ කරන බව දනිමි. භාග්‍යවතුන් වහන්සේගේ සූත්‍ර දේශනාවල මේ ගැන සඳහනක් වී ඇතිදැයි කරුණාවෙන් පහදා දෙන්න. මෙත් සිටින්. තෙරුවන් සරණයි.
විශේෂයෙන් ඒ සුරතල් සතුන් වැනි සත්වයන් මිය පරලව යන අවස්ථාවක පිරිත් සජ් ගායනා කිරීමට, පිරිත් ශ්‍රවණය කිරීමට අවස්ථාව සැලසීම ආදී දේවල් ත්‍රිපිටකයේ කිසිම තැනක සඳහන් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එය ඇත්තටම බෞද්ධ පින්වතුන් විදිහට ඒ බොහොම කරුණාව මෛත්‍රිය දියුණු කරපු අය විදිහට ඒ සත්වයන්ට ඒ සුරසාල් සතුන්ට යහපතක් වේවා කියන කරුණා චේතනාවෙන් මෛත්‍රියෙන් යුක්තව තමයි ඒ විදිහේ දේවල් පිරිත්‍රවණය කිරීමට අවස්ථාව ආදී සලසවන්නේ. එය ත්‍රිපිටක ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවක් විදිහට කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා එය සිදු කිරීම තුළින් අපිට හරියටම තීරණාත්මකව කියන්නට බෑ. එය ඒ සතාට මරණාසන්න මොහොතේ සිටින සතාට එයින් විශාල ප්‍රයෝජනයක් ලැබෙනවාද කියන එක අපිට නිවැරදිව හරියටම මෙහෙම සිද්ධ වෙනවා කියලා ප්‍රකාශ කරන්න බෑ. නමුත් අපිට අපේ තියෙන ඒ කරුණාව මෛත්‍රී සහගත සිටින් ඒ සත්වයාට සිතක් සැලසේවා කියන අරමුණෙන් ඒ පිරිත් එකක් ඇසෙන්න සැලැස්වීම වරදක් වෙන්නේ නැහැ. ඒක කරන්න පුළුවන්. නමුත් එය ත්‍රිපිටකයේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් විදිහට සඳහන් වීමක් සිද්ධ වෙන්නේ නැහැ.
මෑණියන් වහන්සේ, පින්වත් මෑණියනි, පදාදා රාත්‍රී ප්‍රශ්න උත්තර වාරයේදී කියා දුන් චුල්ල ධර්මපාල ජාතකයේ චුල්ල ධර්මපාල කුමරු අප බුදුරජාණන් වහන්සේව ඉපදුණු කල සිය රජතුමා මහා මව්බිසව වදකියා වූයේ කවුරුන්ද? බොහෝ පින්.
ඔව්, එතන ඊය රජතුමා වෙලා සිටියේ ප්‍රතාප කියන රජ කෙනෙක්. ඒ අවස්ථාවේදී නමුත් බෝධිසත්වයන් විදිහට හිටියේ අප මහා බෝසතාණන් වහන්සේ. එහිදී නිවැරදිව සඳහන ඒ ප්‍රතාප රජ්ජුරුව කියලා කියන්නේ කවුද කියන එක පිළිබඳවත්, ඒ මව්බිසව කියලා කියන්නේ කවුද කියන එක පිළිබඳවත් මම නිවැරදිවම පිළිතුර ඒ ගැන දන්නේ නැහැ. ඒක සමහර විට ධර්මයේ ත්‍රිපිටකයේ කොතැනක හෝ සඳහන් වෙලා තිබෙන්නට පුළුවන්. එම කතාව තුළ ඒ චූල ධර්මපාල ජාතකයේ විශේෂයෙන් ඒ බෝසතාණන් වහන්සේ චූල ධර්මපාල කුමාරයා කියන එක තමයි එතන විශේෂයෙන් සඳහන් වෙලා තිබෙන්නේ. නමුත් ඒ රජතුමත් මව්බිසවත් කවුද කියන එක මම හරියටම නිවැරදිව දන්නේ නැහැ. ඒ පිළිබඳ කරුණු කාරණා සොයලා ඒ උත්තරය ලැබුණොත් අපි ඉදිරියේදී ඒ කාරණාව දැනුවත් කරන්නම්.
පින්වත් මෑණියනි, ඔබ වහන්සේ කළ ධර්ම දේශනා ඉතාම ශ්‍රද්ධාවෙන් සවන් දුනිමි. ඒවා සියල්ල මගේ ප්‍රැක්ටිස් එකට මහත් උපකාරයක් විය. මෑණින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වේවා. දිගු කාලයක් මේ ශාස්ත්‍රීය සේවාව කරගෙන යාමට මිය සිල්පින් උපකාර වේවා. ඔබ වහන්සේට මේ ජීවිත දෙයින්ම නිවන් අවබෝධ වේවා. සාදු.
අවසරයි ගෞරවනීය මෑණියන් වහන්ස, ප්‍රශ්නය ඊමේල් මගින් ලැබුණු. ගරු මෑණියන් වහන්ස, ඔසවනවා තබනවා ආදී වශයෙන් කරනු ලබන සක්මන් භාවනාව විදර්ශනාවට හැරවිය යුත්තේ සිතේ කවර සමාධි අවස්ථාවකද? ඊට අවශ්‍ය සිතේ අවම සමාධි මට්ටම අපේ මට්ටමට අපේ සිත පත්ව ඇතැයි දැනගන්නේ කෙසේද? සක්මනින් විදර්ශනා වැඩීම සඳහා වඩාත්ම පහසු ක්‍රමය කුමක්ද? පළමුව ඒ සඳහා සුදුසු සක්මනේදී තබන පය රූපයක් ලෙසද, තබනවා යනුවෙන් සිතන සිතිවිල්ල නාමයක් ලෙස සිතින් සිතීම සුදුසුද? ආරම්භයේ විය යුත්තේ එසේ සිතින් සිතීමද? ස්වභාවයෙන්ම තාම එය සිතට නොදැනෙන බැවින් විදර්ශනාව තවම මම නොකළ යුතුද? කරුණාවෙන් පහදන්න. තෙරුවන් සරණයි.
එහි ප්‍රශ්න කිහිපයක් තිබුණු නිසා අපි එක් එක් ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමු.
මුලම ප්‍රශ්නය, ඔසවනවා තබනවා ආදී වශයෙන් කරනු ලබන සක්මන් භාවනාව විදර්ශනාවට හැරවිය යුත්තේ සිතේ කවර සමාධි අවස්ථාවකද?
එයට පිළිතුර වෙන්නේ අපි ඔසවනවා තබනවා කියන ඒ සක්මන් භාවනාවේ එම පියවර බොහෝ කාලයක් පුරුදු කරන විට සිතේ එකඟ භාවයක් දැනෙනවා. විශේෂයෙන් මේ පාදයේ පොළවට ස්පර්ශ කරන විට ඒ ස්පර්ශයන් සිතට අරමුණු වෙනවා. ඒ වගේම වෙන කිසිම බාහිර අරමුණකට සිත දුවන්නේ නැතුව ඒ ඔසවනවා තබනවා කියන අරමුණ තුලම පමණක් සිත එකඟ වීමක් සිද්ධ වෙනවා. ඒ එකඟ වීමත් සමග තමන් ගමන් කරන විට, තමන් සක්මන සිදු කරන විට හයට විශාල සැහැල්ලුවක් දැනෙනවා. ඒ වගේම සිතේ ප්‍රීතිමත් භාවයක් ඇති වෙනවා. සිතේ ප්‍රීතිය ඇති වෙනවා. අන්නෙවිනි අවස්ථාවක විශේෂයෙන් කයේ සැහැල්ලුව, සිතේ ප්‍රීතිය සහ තමන් ඒ ඔසවනවා තබනවා කියන අරමුණෙහිම පමණක් සිත තබාගෙන වෙනත් අරමුණු කරා සිත දුවන්නේ නැති අවස්ථාවක් උද්ගත වුණාට පස්සේ එතන ඉඳගෙන තමයි අපි විදර්ශනාවට නැගිය යුතු වෙන්නේ. එතෙක් අපි ඔසවනවා තබනවා කියන සමත අරමුණක් විදිහටම දිගින් දිගට සක්මන සිදු කළ යුතු වෙනවා. කයේ සැහැල්ලුව, සිතේ ප්‍රීතිමත් භාවය සහ ඒ සක්මන ඔසවනවා තබනවා කියන අරමුණ තුලම සිත ඒකාග්‍ර වෙන අවස්ථාව දක්වා අපි මේ විදිහට ප්‍රගුණ කරලා ඒකාග්‍රතාවය සහ ඒ ප්‍රීතිය සුඛය දැනෙන අවස්ථාවේදී තමයි විදර්ශනාවට නැන්වීම සිදු කළ යුතු වෙන්නේ.
එහෙමයි මෑණියන් වහන්ස, ඊළඟට මේ ප්‍රශ්නේම තියෙන්නේ ඊට අවශ්‍ය සිතේ ආවම සමාධි මට්ටමට අපේ සිත පත්ව ඇතැයි දැනගන්නේ කෙසේද? මම හිතන්නේ ඒකට පිළිතුර ලැබුණා. ඊළඟට සක්මණින් විදර්ශනා වැඩිම සඳහා වඩාත්ම පහසු ක්‍රමය කුමක්ද? පළමුව ඒ සඳහා සුදුසු සක්මණේදී තබන පය රූපයක් ලෙසද, තබනවා යනුවෙන් සිතන සිටිවිල්ල නාමයක් ලෙසද සිතින් සිටීම සුදුසුද?
ඔව්, විශේෂයෙන්ම එවැනි අවස්ථාවක දැන් අපේ සිත සමාධිමත් වෙලා සිත ඒ ඇවිදින සක්මන් කරන අරමුණ තුළම සිත ඒකාග්‍ර වීම තුළදී අපි කළ යුතු වෙන්නේ එවැනි අවස්ථාවේදී ඒ ඔසවන පාදය රූපය ලෙසත්, ඒ වගේම ඒ ඔසවනවා කියලා දකින සිත නාමය ලෙසත් වෙන් කිරීම. ඒ වගේම පොළවට පාදය තබන විට ඒ තබන පාදය රූප කොටසක් ලෙසත්, තබනවා කියලා දකින සිත නාමය ලෙසත්. එම අවස්ථාවේදී අපිට විදර්ශනා සක්මන් භාවනාව විදර්ශනාවට නගන ආධුනිකයෙක් තුළ පහසුම දේ තමයි නාම රූප වෙන් කිරීම. නමුත් තව සමහර අය සිටිනවා සක්මන් භාවනාව කරන විට ඒ සක්මන තුළ සිත එකඟ වෙනකොට ධාතු ස්වභාවයන් පෙන්නුම් කරන අවස්ථා තියෙනවා. සක්මන් භාවනාව තුළම ඒ ධාතු ගුණ, ධාතු ස්වභාවයන් පෙන්නුම් කරන අවස්ථාවේදී ඒ ප්‍රකටව දැනෙන ධාතු කොටස අනිත්‍යයට මෙනෙහි කිරීම, අනිත්‍ය වශයෙන් ඒ ධාතු ගුණයන්, ඒ ධාතු ස්වરૂපයන් අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීමත් විදර්ශනා භාවනාවක් වෙනවා. ඒ ධාතු ගුණ සක්මනේදී ධාතු ගුණයන්, ධාතුන්ගේ ස්වરૂපයන් පෙන්නුම් කරන අය ඒ ධාතුන්ගේ අනිත්‍ය මෙනෙහි කරමින් විදර්ශනාවට නැගිය යුතුයි. එසේ ධාතු ගුණ ප්‍රකට නොවන අය පමණ සිත සමාධිමත් වන විට සක්මන් භාවනාවේ එතනින් මිහාට අපිට නාම රූප වශයෙන් විදර්ශනාව ප්‍රගුණ කරන්න පුළුවන්.
එමයි මෑණියන් වහන්සේ. ආරම්භයේ වියුත්තේ එසේ සිටින් සිටීමද ස්වභාවයෙන්ම තාම එය සිතට නොදැනෙන බැවින් විදර්ශනාව තවම මම නොකළ යුතුද?
ඔය කියලා තිබෙන අත්දැකීම් මට්ටමේ ඉන්න කෙනෙකුට තවම විදර්ශනාව ආරම්භ කිරීමට සුදුසු සමාධි මට්ටම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තවදුරටත් සක්මන් භාවනාව සමත භාවනාවක් විදිහට ප්‍රගුණ කරලා ඒ කලින් අපි සඳහන් කරපු ඒ ප්‍රීතිය, ඒ වගේ මේ සුඛය, ඒකාග්‍රතාවය වැනි අවස්ථාවන් ඒ අත්දැකීම් ලැබෙන තෙක් මුල් කොටස් ටිකම තවදුරටත් ප්‍රගුණ කරන්න. එම අත්දැකීමෙන් ඒ අත්දැකීම් ලැබීමෙන් අනතුරුව විදර්ශනාවට නැන්වීම කරන්න පුළුවන්.
එමයි මෑණින් වහන්ස. Zoom chat area එකේ වපු පණිවිඩයක් මගින් මේ ප්‍රශ්නය විමසනවා. පින්වත් මෙහෙණින් වහන්සේ, තෙරුවන් සරණයි. භාවනා කරන පින මෙලොව ජීවිතයට කොපමණ පිනක් රැස් වෙනවාදැයි පහදා දෙන්න. අනික් ආමිස පූජා වලට සමානව. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
විශේෂයෙන් ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා කියලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එතකොට මේ ආමිස පූජාවන් කිරීම තුලත් විශාල පිනක් රැස් වෙනවා. ඒ වගේම ප්‍රතිපත්ති පූජාව තුළ ඊටත් වඩා විශාල පුණ්‍ය ශක්තියක් රැස් වෙනවා. එයට අපිට අවබෝධ කර ගැනීමට ඒ කාරණාව ධර්මානුකූලව විග්‍රහ කරන්න පුළුවන් සූත්‍ර දේශනාවක් තියෙනවා, වේලාම සූත්‍රය. මෙන්න මේ වේලාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තිරිසන්ගත සත්වයෙකුට ආහාර ටිකක් දුන්නත් ආනිසංස සියයක් ලැබෙනවා. ආනිසංසයක් ලැබෙනවා. ඒ වගේම දුස්සීල වූ පෘතජ්ජන කෙනෙකුට ආහාර ටිකක් දුන්නත් අර තිරිසන්ගත සත්වයට දෙන ආහාර ටික දීමෙන් ලැබෙන ආනිසංසයට වඩා වැඩි පිනක් ලැබෙනවා. මේ වගේම සිල්වත් කෙනෙකුට, අපි සිල් ගුණ පුරන කෙනෙකුට අපි දානීය පූජා කරොත් එයින් ජනිත වෙන පුණ්‍ය ශක්තිය පින තවත් බලවත් වෙනවා. ඒ වගේම තමයි සෝවාන් වීමට උත්සාහ කරන කෙනෙකුට දෙන දානය ඊටත් වඩා ආනිසංසය බලවත්. ඒ වගේම සෝවාන් මාර්ගඵලයක් ලැබපු කෙනෙකුට එක බත් හැන්දක් පූජා කරගත්තත් එයින් ජනිත වෙන පුණ්‍ය ශක්තිය අසංකේයයි අපමේයයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේ විදිහට සක්‍රදාගාමි අයට, අනාගාමි අයට, අරිහත් තත්වයට පත් වෙලා සිටින අයට, පසේ බුදුරජාණන් වහන්සේලාට, ඒ වගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පූජා කරන ඒ දේවල් වල ඒ දානේ පූජා කිරීම ආදීයේ පුණ්‍ය ශක්තිය එන්න එන්න ඒ ප්‍රතිග්‍රාහකයාගේ ගුණ සම්පත්තිය මත තමන්ට ලැබෙන පිනේ ආනිසංසය වැඩි වෙන බව බුදුරජාණන් වහන්සේ වේලාම සූත්‍රයේ දේශනා කරලා තිබෙනවා. මේ විදිහට මේ දාන ආනිසංසයන් දේශනා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ සිව් දිගින් වඩින භික්ෂු සංඝයා උදෙසා ආරාමයක් සකස් කරලා පූජා කිරීමෙන් ලැබෙන පුණ්‍ය ශක්තියටත් වඩා, ඒ වගේම බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දන් දීමෙන් ලැබෙන ආනිසංසයටත් වඩා විශාල පිනක් රැස් වෙනවා යම් කිසි කෙනෙක් මෛත්‍රී චේතෝ විමුක්තිය, මෛත්‍රී භාවනාව තුළින් මෛත්‍රී ධ්‍යාන සිතක් උපදවා ගන්නවා නම් අන්නේ පුද්ගලයා අර කරපු සියලු ආමිස පින්කම් වලට වඩා විශාල පිනක් රැස් වෙනවා. මෛත්‍රී සිත ධ්‍යාන මට්ටම් දක්වා මෛත්‍රිය දියුණු කිරීම තුළ. එහෙම නැත්නම් අපි මේ ආරම්භයේ කෙරෙන මෛත්‍රී භාවනාව නෙවෙයි එතන කියන්නේ, මෛත්‍රී චේතෝ විමුක්තිය, මෛත්‍රී ධ්‍යාන සිත භාවනාව තුළින් උපදවා ගැනීම තුළ රැස්වන පුණ්‍ය ශක්තිය බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ දන් දීමෙන් ලැබෙන ආනිසංසයටත් වඩා විශාල ආනිසංසයක් ලැබෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තවත් එය විස්තර වශයෙන් දේශනා කරනවා. මේ මෛත්‍රී ධ්‍යාන සිත් උපදවාගත්තු අයට ලැබෙන පුණ්‍ය ශක්තියටත් වඩා ආනිසංසයක් පිනක් රැස් වෙනවා අනිත්‍ය සංඥාව මෙනෙහි කිරීම තුළ. අපි එදිනෙදා ජීවිතයේ තුල නිවැරදිව අනිත්‍ය සංඥාව යම් කෙනෙක් වඩනවා නම් එය තමයි ප්‍රබලම කුසලය. අනිත්‍ය සංඥාව මෙනෙහි කිරීම සබ්බේ සංඛාරා අනිච්ඡාති වශයෙන් මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය අවබෝධ කර ගැනීම තමයි උත්කෘෂ්ඨ ඉහළම කුසලයක් බවට පත් වෙන්නේ. ඒ නිසා මේ භාවනා කුසලයේ ප්‍රභේද තිබෙනවා. මෛත්‍රිය වැඩිමෙන් ලැබෙන ආනිසංසත්, ඒ වගේම අනිත්‍ය සංඥාව වැඩිමෙන් ලැබෙන ආනිසංසත් මේ විදිහට විවිධත්වයක් තිබෙනවා. එතකොට මේ සියලුම ආමිස පූජාවන් පරදවා යමින් භාවනාවෙන් ලබන කුසලය මහත්ඵල මහානිසංස වෙනවා.
මයි ගෞරවණීය මෑණියන් වහන්සේ, තවත් ප්‍රශ්නයක් තිබෙනවා. මෛත්‍රී භාවනාවේ මම මගේ කියලා කියන දෙයක්, ආනාපාන සති භාවනාව මම කියලා දෙයක් නොමැතිවීමත් අතර වෙනස තේරුම් කරලා දෙන්න පින්වත් මෑණින් වහන්සේ. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
මෛත්‍රී භාවනාවේ මම මගේ කියන දෙය, ඒ වගේම ආනාපාන සති භාවනාව මම කියලා දෙයක් නොමෙතිවීම. ආනාපාන සතියේදී අපි අරමුණු කරන්නේ ආශ්වාස ප්‍රාශ්වාසය. ආශ්වාස ප්‍රාශ්වාස කාය අරමුණු කරමින් ඒ ආශ්වාස ප්‍රාශ්වාසයේහි සිහිය දියුණු කිරීම, සතිය දියුණු කිරීම තමයි අපි ආනාපාන සතියේදී කරන්නේ. මෛත්‍රී භාවනාව කරන විට අපේ ඒ මෛත්‍රී හැඟීම, මෛත්‍රී භාවනාවේ නිසි ප්‍රතිඵලය විය යුත්තේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන තැනට සිතපත් වීම. සියලු සත්වයෝම සුවපත් වේවා කියන මෛත්‍රී සහගත සිත. මාතා යතා නියම් පුත්තං ආයුසායක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණං. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මව තමන්ට ඉන්න එකම පුතා කෙරෙහි, එක මවක් තමන්ට ඉන්න එකම පුතා කෙරෙහි ඒ මෛත්‍රිය, ආදරය, කරුණාව දක්වන්නේ යම්සේද, ඒ මව තමන්ගේ එකම පුතාට ඒ කරුණාව මෛත්‍රිය දක්වන්නේ යම්සේද, එලෙසින් මේ සියලු සත්ව ප්‍රජාවටම, සියලු සත්වයන්ටම එවැනි එක හා සමාන මෛත්‍රී සිතක් අතුරවන්න කියන එකයි මෛත්‍රී භාවනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. දැන් මෙහිදී මේ මෛත්‍රී භාවනාවේ මගේ කියන දෙයක් කියන එකෙන් අදහස් කරන්නේ මෛත්‍රිය කියන ඒ උසස් ගුණාංගය තමන්ගේ සිත තුළ දියුණු කරගත යුතු උසස් ගුණාංගයක්. දැන් ආනාපාන සතිය ප්‍රගුණ කරන කෙනෙකුට එය ගුණාංගයක් විදිහට නොදෙනෙන්න පුළුවන්. ආනාපාන සති භාවනාවෙන් කරන්නේ අපේ සිත සමාධිමත් කරගෙන විදර්ශනාව දියුණු කිරීම. නමුත් මේ මෛත්‍රී භාවනාව කරන කෙනෙකුට තමන් තුළ උසස් ගුණධර්මයන්, විශේෂයෙන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වැනි ඒ සතර බ්‍රහ්ම විහරණය තමන් තුළ උසස් ගුණධර්මයනුත් දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. එයයි, එම නිසයි අපි එතන මම මගේ කියන ආත්ම දෘෂ්ටියක් නෙමේ, මම තුළ, මගේ සිත තුළ, අපි සම්මුති වශයෙන් කතා කරන විට තමන්ගේ සිත තුළ මගේ සිතේ ඒ උසස් ගුණධර්ම මෛත්‍රී ගුණධර්ම දියුණු කරගන්නට ඕන කියන හැඟීම ඇති වෙනවා. එම නිසායි අපි එතන මම මගේ කියන වචනය ඒ අර්ථය භාවිතා කරන්නේ.
එමයි මෙන්න මහස සූම් අතේසවීමක් කරලා තියෙනවා. ඕෂද සුභසිංහ කරුණාකරලා අන්මියුට් කරලා ප්‍රශ්නය.
අවසරයි ගෞරවනීය මෑණින් වහන්ස.
එරුවන් සරණයි.
මම සතර කමඨාන් කරන විට මේ බුද්ධානුස්සති භාවනාවේ ටික වෙලාවක් ඉන්නකොට ඔළුව කැරකෙනවා වගේ සිද්ධ වෙලා තියෙනවා. මේ වෙලාවට මේක අනිත්‍ය වශයෙන් දැක්කොත් ඇතිද?
ඔව්. එවැනි දැනීමක් ඇති වෙන අවස්ථාවේදී එයත් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා නැවතත් බුදුගුණ මානසිකාරයට සිහිය පිහිටුවා ගැනීමයි කළ යුතු වෙන්නේ.
බොහොම ස්තුතියි මෑණින් වහන්ස.
පෙරවන් සරණයි.
තවත් අතිසවීමක් තියෙනවා. ගයාශි අන්මියුට් කරලා ප්‍රශ්නේ නඟ.
ගෞරවනීය මෙහෙණින් වහන්ස, මම ආනාපානසති භාවනාව වඩනකොට මට නොදෙනින අවස්ථාවේ ඉඳලා නැවත ආපහු භාවනාවෙන් ඉවත් වෙන්න කියලා හිතලා පයින් වෙන්න හදනකොට මට මගේ අත් කකුල් ඇස් ඇරගන්න බෑ, ඇසරන්න බෑ, අත් කකුල් සොලවන්න නැතුව එහෙමම තියෙනවා. ඊට පස්සේ මම ඒ විදිහටම එහෙමම ඉඳලා මං අදිෂ්ඨාන කරනවා මගේ අත් කකුල් සොලවන්න හැකියාව ලැබීවා, ඇස් දෙක ඇරගන්න හැකියාව ලැබීවා කියලා. ටික වේලාවක් ඒ අදිෂ්ඨානයෙන් ඉඳලා තමයි මම භාවනාවෙන් ඉවත් වෙන්නේ. ඒ වගේම තවත් එකක් මට සිදු වෙනවා. සමහරක් වෙලාවකදී ගොඩක් අවස්ථාවල වෙලා තියෙනවා, භාවනා කරනකොට මම පාටම විසි වෙලා වගේ යනවා. මගේ සිරසේ ඉඳලා පාදාන්තය දක්වා එක දිගටම මට ඒක දැනෙනවා, විසි වෙලා වගේ යනවා. තුන් හතර සැරයක් භාවනා කරනකොට හතර පස් සැරයක් විතර වෙනකොට මම හිතනවා ඒක මගේ භාවනාවේ බාධාවක්, ඒක මගේ භාවනාවේ යම් අඩුපාඩුවක්ද කියලා හිතලා මම භාවනාවෙන් ඉවත් වෙනවා. ගෞරවනීය මෙහෙණින් වහන්ස, මට ඒක පැහැදා දෙන්න මොකක්ද ඒ තේරුම?
ඔබතුමියගේ පළවෙනි ප්‍රශ්නය තිබුණේ භාවනාවක නිරත වෙලා සිට නැවත භාවනාවෙන් එළියට එනකොට එක විට ඒ ප්‍රකෘති තත්වයට පත්වීමට තිබෙන අපහසුතාවය. යම්කිසි සමාධි මට්ටමකට සිතපත් වෙච්ච අවස්ථාවදී අපිට එක විටම පියවි ලෝකයට එන්න අපහසුතාවයක් ඇති වෙනවා. ඇස් දෙක ඇරියත් සමහර වෙලාවට අපිට අතපය සොලවන්න බැරි, ශරීරය නොදෙනෙන ස්වභාවයක් තිබෙනවා. ඇවිදින්න, නැගිටින්න, ඒ වගේ ක්‍රියාවකට නැන්වීමට ශරීරය නොදෙනෙන ස්වභාවයක් තිබෙනවා. එවැනි අවස්ථාවක අපි කළ යුතු වෙන්නේ භාවනාවේ එම සමාධි මට්ටමේ ඉඳන එක විටම ඇස් ඇරල එළියට එන්න එපා භාවනාවේ. එවැනි අවස්ථාවක ඒ තමන්ට ඇති වෙලා තිබෙන සමාධි මට්ටම අයින් වෙනකොට තමයි, ඒ සමාධි මට්ටම අයින් වීමෙන් පසුව තමයි අපි ඇස් ඇරලා මේ පියවි ලෝකයට එන්න වෙන්නේ, එන්න අවශ්‍ය වෙන්නේ. දැන් තමන්ට ඒ සමාධි මට්ටමක ඉන්න අවස්ථාවක භාවනාවෙන් නැගිටින්නට ඕනි කියන කරුණු කාරණාවක් යෙදුනොත් එවැනි අවස්ථාවක එය හටගත්තු සමාධිය නැති වී යන්නට කලින් තමන්ට නැගිටින්න ඕනි අවස්ථාවක් ආවොත් එවැනි අවස්ථාවකදී තමන්ට අදිෂ්ඨානයක් කරලා මට මේ සමාධියෙන් ඉවත් වෙලා ප්‍රකෘති තත්ත්වයට මගේ සිතපත් වේවා, ප්‍රකෘති තත්ත්වයට මගේ සිතපත් වේවා කියන අදිෂ්ඨානය කරලා ඒත් විනාඩි පහක් විතර ඉඳලා තමයි භාවනාවෙන් එළියට එන එක සිදු කළ යුතු වෙන්නේ. එහෙම නැතු ඒ භාවනාව යම් සමාධි මට්ටමක ඉන්න ගමම්ම ඒකෙන් එළියට එන්න හැදුවොත් ඒක ටිකක් භාවනාවට බාධාවක් වෙනවා. සහ අර ඔබතුමිය සඳහන් කරපු විදිහේ අත්දැකීම් දැනෙන්නට පුළුවන්. ඒ නිසා භාවනාවේ ඒ සමාධි මට්ටමින් මිදින තමයි අපි පියවි ලෝකයට ආයුතු වෙන්නේ. ඒ වගේම භාවනාවේ සිටින අවස්ථාවල ඔබතුමිය සඳහන් කර අවස්ථා කිහිපයකදී ඒ ගැස්සෙන ස්වභාවයක් වගේ දෙයක් දැනෙනවා කියන එක. එයත් දැනෙන්නට පුළුවන් භාවනාවේදී ඒ වගේ දේවල් දැනෙනවා. එවැනි අවස්ථාවලදී නම් එයට ප්‍රතිකර්මයක් විදිහට අපි ඒ දැනෙන දේ, ඒ ගැස්සෙන වගේ දැනෙන දේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීමයි කළ යුතු වෙන්නේ. එයට කලබල වෙන්නවත්, එයට බය වෙන්නවත් අවශ්‍ය නැහැ. ඒ දැනෙන දැනීමේ අනිත්‍ය මෙනෙහි කරලා නැවතත් ඒ භාවනා අරමුණෙහිම සිහිය පිහිටුවා ගැනීමයි එවැනි අවස්ථාවක කළ යුතු වෙන්නේ.
වහන්සේට පින් අයිති වේවා. ගෞරවනීය මෙහෙණින් වහන්ස, මට තව ප්‍රශ්නයක් තියෙනවා. සෝවන් මාර්ගයට පිවිසෙනවා කියන්නේ මොකක්ද කියලා ඒ තේරුම් පැහැදිලි කරලා දෙන්න මෙහෙණින් වහන්ස. ඔබ වහන්සේට දලදා සමිඳු පිහිටයි.
සෝවන් මාර්ගයට පිවිසෙන කෙනෙකුගේ ප්‍රායෝගික පැත්ත ගැන අපි කතා කළොත්, යම් කිසි කෙනෙක් කායානුපස්සනාව යටතේ තිබෙන භාවනා ක්‍රමතුරින් කවර හෝ භාවනාවක්, ධාතු මනසිකාර භාවනාව හෝ ආනාපාන සති භාවනාව, කායගත සතිය දෙතිස් කුණබ භාවනාව, නවසීවතික භාවනාව වැනි කායානුපස්සනාව යටතේ තිබෙන ඒ කවර හෝ භාවනාවක් දීර්ඝ කාලයක් ප්‍රගුණ කරලා ඒ කයෙහි තිබෙන යථා ස්වභාවය යම් කිසි කෙනෙක් නුවණින් අවබෝධ කරගන්න විට මේ කය කියන මේ රූපස්කන්ධය තුල සත්වයේ පුද්ගලයේ කාත්මයක් නැහැ කියන අවබෝධය යම් අවස්ථාවකදී සිතට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් බවට පත් වෙනවා. ප්‍රත්‍යක්ෂ අවබෝධයකට පත් වෙලා මේ රූපස්කන්ධය තුල සත්වයක් නැහැ, මේ රූපස්කන්ධය තුල ආත්මයක් නැහැ, මේ රූපස්කන්ධය තුල මම කියලා කෙනෙක් නැහැ කියන එක ප්‍රායෝගිකව අත්දකින අවස්ථාවක් එනවා. අපි මේ ධර්ම කරුණු අහලා, දේශනා අහලා දැනගන්න දැනුම නෙවෙයි, යම්කිසි භාවනාවෙන් ලබන ප්‍රායෝගික අත්දැකීමකදී එවැනි තත්වයකට සිතපත්වීමක් වෙනවා. රූප නිරෝධයකට, ශූන්‍යතාවයකට සිතපත්වීමක් වැනි තත්වයකට සිතපත් වෙනවා. මේ රූපස්කන්ධයේ අනාත්ම සංඥාව අවබෝධ වී යාම තුලින් අන්න එවැනි අවස්ථාවකදී අපි මේ සෝවාන් මාර්ගයකට ආසන්න අවස්ථාවක්. නමුත් එය සෝවාන් මාර්ගයම නෙවෙයි, සෝවාන් මාර්ගයට ආසන්න අවස්ථාවක්. මෙවැනි අත්දැකීමක් ලැබපු කෙනේ නාමස්කන්ධය, සිත කියන ස්කන්ධය, නාමස්කන්ධය අරමුණු කරගෙන මෙන්න මේ නාමස්කන්ධය තුල පහළවන වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ සිත පමණක් අරමුණු කරගෙන සිතේ ඇතිවන ඒ ස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම අනිත්‍ය ලක්ෂණය දකින විට මේ නාමස්කන්ධය තුල ඇති වෙලා තිබෙන ආත්ම දෘෂ්ටිය සිතින් ගැලවෙනකොට, නාමස්කන්ධය තුලත් සත්වයේ පුද්ගලයේ නැහැ කියන ප්‍රත්‍යක්ෂ අවබෝධයට සිතපත් වෙන අවස්ථාවේදී මෙන්න මේ කියන සෝවාන් මාර්ග තත්වයට, සෝවාන් මාර්ගයට සිතපත්වීමක් සිද්ධ වෙනවා. එතකොට මේ සෝවාන් මාර්ගයට සිතපත් වෙන කෙනෙක්ට ගැඹුරු ප්‍රඥාවක් තිබෙන්නට ඕන, ගැඹුරු අවබෝධයක් තිබෙන්නට ඕන. මේ නාම රූප කියන මේ සිතකය අපිට නාම රූප කියලා ගන්න පුළුවන්, ඒ වගේම ආයතන කියලා ගන්න පුළුවන්, පංචස්කන්ධ කියලා ගන්න පුළුවන්, ධාතු කියලා ගන්න පුළුවන්. මේ කවර හෝ කමඨහනක් තුල මේ රූපයේ නාමයේ සත්වයේ පුද්ගලයේ ආත්මයක් නැහැ කියන එක තමන්ගේ ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලැබලා ඒ භාවනාවෙන් ලැබෙන ප්‍රායෝගික අත්දැකීමක් ලැබෙන අවස්ථාවකදී තමයි ඒ සෝවාන් මාර්ගයට සිතපත් වීම සිද්ධ වෙන්නේ.
එමයි ගෞරවනීය මෑණියන් වහන්සේ. තව ප්‍රශ්නයක් තියෙනවා. සතිය දවස පුරා පවත්වා ගත යුතුයි යන්න සිතුවත් යම් යම් අවස්ථාවල එය අමතකව යයි. එයට කුමක් කළ යුතුද? ප්‍රායෝගික ක්‍රම කීපයක් පවසන්න. තෙරුවන් සරණයි මෑණියන් මහන්ස.
එවැනි අවස්ථාවක අපි කළ යුතු වෙන්නේ බොජ්ජංග ධර්මයන් දියුණු කිරීම, විශේෂයෙන් සති සම්බොජ්ජංගය. මේ සති සම්බොජ්ජංගය අපිට එක් එක් කාල වකවානුවල දියුණු කරන්න පුළුවන් දෙයක්. අපිට පුළුවන් සිතේ අදිෂ්ඨානයක් ඇති කරගෙන මම මේ පැය භාගයක් වැනි සුළු කාලයක් තුල, මේ පැය භාගය තුල මම සති සම්බොජ්ජංගය තුල සිත පිහිටුවාගෙන සති සම්බොජ්ජංගය දියුණු කරනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන අපිට පුළුවන්කම ලැබෙනවා ඒ පැය භාගයක් තුල තමන් එදිනෙදා ජීවිතේ කරන වැඩ, අපි උදාහරණයක් විදිහට ගත්තොත් උදෑසන 7:00 සිට 7:30 වැනි කාලය දක්වා ඒ පැය භාගයක් තුල තමන් කරන සියලුම කායික ක්‍රියාකාරකම් සිහියෙන්ම කරන්න පුරුදු වෙන්න ඕන. අපි පැය භාගයක් අදිෂ්ඨාන කරනවා මම මේ පැය භාගය තුල සති සම්බොජ්ජංගයට සමවදිමින් සති සම්බොජ්ජංගයම දියුණු කරනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන ඒ පැය භාගය තුල කරන සෑම ක්‍රියාවක්ම සතිමත්ව සිහියෙන් කරනවා. අපි කතා කරත්, ඇවිද්දත්, වෙන යම් වැඩක නිරත වුණත් ඒ සෑම අවස්ථාවක මේ කරන සෑම ක්‍රියාවක්ම සතිමත්ව කිරීමට අපි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මෙන්න මේ විදිහට දවසට 4-5 වතාවක්, එහෙම නැත්නම් 5-6 වතාවක් හරි පැය භාගය අදිෂ්ඨාන කරලා සති සම්බොජ්ජංගය දියුණු කළ යුතු වෙනවා. මේ පැය භාගයක් තමන්ට සතියෙන් වැඩ කරන්න පුළුවන් මට්ටමට සිත පුහුණු වෙනකොට, සිත දියුණු වෙනකොට අපි කාලය වැඩි කරගන්නවා. නැවත සති සම්බොජ්ජංගය උපදවාගෙන මට විනාඩි 45ක් ඉන්න ලැබේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන විනාඩි 45ක් තිස්සේ කරන සියලුම ක්‍රියාකාරකම් සතිමත්ව කරන්න පුරුදු වෙනවා. මේ විදිහට පැය දක්වා, පැය දෙක, පැය තුන, මේ විදිහට ටිකෙන් ටික කාලය වැඩි කරගෙන ඒ සති සම්බොජ්ජංගය දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක එක ක්‍රමයක්. තවත් ක්‍රමයක් තියෙනවා මේ සතිය දියුණු කරන බොහොම ප්‍රාථමික මට්ටමේ සරල භාවනා ක්‍රමයක්. අපේ සිත අතීතයට දුවන එක නතර කිරීමට, අනාගතයට සිත දුවන එක නතර කරලා වර්තමාන මොහොතේ සිත රඳවා ගැනීමට අපිට සරල භාවනා ක්‍රමයක් තිබෙනවා. තායිලන්තයේ වැඩ හිටපු ඒ රහතන් වහන්සේලා පවා අනුගමනය කරපු බුද්ධෝ කියන වචනය. බුද්ධෝ කියන වචනය තුල නිතර 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 සිහිය පිහිටුවනවා. බුද්ධෝ කියන වචනේහි නැවත නැවත බුද්ධෝ 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 වශයෙන් නැවත නැවත තමන් ඕනෑම වැඩ කටයුත්තක නිරත වෙලා සිටින අතරතුර ඒ බුද්ධෝ කියන මානසිකාරය තුල සිහිය පිහිටුවාගෙන අපිට එදිනෙදා ජීවිතේ කටයුතු කිරීම තුළිනුත් සතිය දියුණු කරගන්නට පුළුවන්. තවත් ප්‍රායෝගික ක්‍රමයක් තමයි සතර සතිපට්ඨානයේ කායානුපස්සනාව යටතේ තියෙන ඉරියාපත පබ්බය. ඒ ඉරියව් පිළිබඳව කායික ඉරියව් පිළිබඳව සිහිය දියුණු කිරීම. ඇවිදින විට, ඉඳගෙන සිටින විට, නිදාගෙන ඉන්න ඉරියව්වේ සිටින විට, සිටගෙන සිටින විට, මේ සෑම අවස්ථාවකදීම මේ කය මූලික කරගෙන යම් ක්‍රියාවක් කරනවද, ඒ කරන ක්‍රියාව තුළ සිහිය පිහිටුවා ගැනීම, ඒ කරන ක්‍රියාව සිතින් දැකීම තුළිනුත් සම්මා සතිය දියුණු කරගන්න පුළුවන්කම තිබෙනවා.
එමයි මෑණියන් වහන්ස, තව එක ප්‍රශ්නයක් පමණයි. තෙරුවන් සරණයි මෑණියන් වහන්ස. ධාතු මනසිකාර භාවනාවෙන් සිත එකඟ වෙද්දී ආස්වාස ප්‍රශ්වාසය ප්‍රකටව දැනෙද්දී කුමක්ද කළ යුතු වන්නේ? තෙරුවන් සරණයි.
ධාතු මනසිකාර භාවනාවෙන් සිත එකඟ වෙලා තිබෙන අවස්ථාවේ ආශ්වාස ප්‍රාශ්වාසය ප්‍රකටව දැනෙන අවස්ථාවකදී අපි එතනදී අවබෝධ කරගත යුත්තේ, අපි මෙනෙහි කළ යුත්තේ වායෝ ධාතුව. මොකද අපි කරන භාවනාව ධාතු මනසිකාර භාවනාව නම්, ඒ ධාතු මනසිකාර භාවනාව කරන අවස්ථාවේදී ආශ්වාස ප්‍රාශ්වාස ඒ වායෝ කොටස, ඒ වායුව, ඒ වායෝ ධාතු කොටස තමන්ට ප්‍රකටව දැනෙනවා නම් එවැනි අවස්ථාවක අපි ඒ වායෝ ධාතු කොටසක්, මේ සතර මහා ධාතුන්ගේ මේ වායෝ ධාතුව, ආශ්වාස ප්‍රාශ්වාසය කියන්නේ වායෝ ධාතුව, ඒ ආශ්වාස ප්‍රාශ්වාස වායෝ ධාතු කොටසක් වෙනස් වෙන බව, ඇති වෙන නැති වෙන අනිත්‍ය ස්වභාවයට යන ආකාරය දකින්න පුළුවන්. ආශ්වාස ප්‍රාශ්වාස කියන අරමුණත් වායෝ ධාතුවක් ලෙසයි ඒ වෙලාවේ අපි අවබෝධ කරගත යුතු වෙන්නේ.
එමයි මෑණියන් වහන්සේ. දැන් පින් අනුමෝදන් කිරීමක් තියෙනවා. තෙරුවන් සරණයි. On behalf of Sydney participants, we would like to thank most venerable Therika Mihin Vahanse for conducting this invaluable retreat. Also would like to thank all of you at the WA Retreat Committee for organizing the event and providing Zoom links for non-retreat participants for joining the retreat. It was a really great thing that you did for us, Zoom participants, and we really appreciate it. Most of all, we wish all of you to realize supreme bliss of nirvana in this life with metta. Sadhu, sadhu, sadhu. Api satutin anumodan wenawa. E bawa sipat kirima sadhanwat kirima sambandhayen etumantat pin sidu wewa. Me athara අපිට තවදුරටත් ප්‍රශ්න අහන්න වෙලාවක් තිබෙනවද මෑණියන් වහන්සේ? තව එක අතැසවීමක් කරලා තිබේ.
අපි එක් අවස්ථාව ලබා දෙමු.
එහෙමයි. සෙන්දි සිල්වා.
පින්වත් මෑණියන් වහන්ස, මාගේ ප්‍රශ්නය වන්නේ පෙර සෝවාන් මාර්ගයට පිවිසීම පිළිබඳවදී ඔබ වහන්සේ පවසා සිටියා අපි කායානුපස්සනාවට අදාළ භාවනාවක් දීර්ඝ කාලයක් පුරුදු කළ යුතුයි කියලා. මාගේ ප්‍රශ්නය වන්නේ අපි බුද්ධ කාලීන සූත්‍ර දේශනාවලදී අපි දැකලා අපි අහලා තියෙනවා බුදු රදුන් වහන්සේගේ එක බණපදයක් අහලා මාර්ගඵලවලට ලක්වෙච්ච උත්තම උත්තමයන් පිළිබඳව. එතකොට එතනින් අදහස් වෙන්නේ මෑණියන් වහන්ස උන්වහන්සේලා දීර්ඝ කාලයක් සංසාරයේ ඒ භාවනා ප්‍රගුණ කර තිබෙන බවද, නැත්නම් එක බණපදයක් ඇසීමෙන් කොහොමද ඒ වගේ මාර්ගඵලයකට ලක්වන්නේ කියන ප්‍රශ්නය ඔබ වහන්සේගෙන් විමසන්න කැමති. ඔබ වහන්සේට බොහොමත්ම පිං තෙරුවන් සරණයි.
ඔබතුමිය ඒ විමසු ප්‍රශ්නය බොහොම හොඳයි. විශේෂයෙන් කෙනෙකුට ගැටලුවක් පැන නගින්න පුළුවන් මේ එක බණ පදයක් අහලා කොහොමද යම් කිසි පුද්ගලයෙක් මාර්ගඵලයක් අවබෝධ කරන්නේ කියන එක. බුද්ධ කාලයේ එවැනි සිදුවීම් විශාල වශයෙන් තිබුණා උදාහරණ සහිතව. මෙසේ වීමට හේතුව තමයි ඒ මට්ටමට එක බණපදයක් අහලා සෝවාන් ආදී මාර්ගඵල ධර්මයන් ප්‍රතිවේද කරන්න තරම් පාරමී පුණ්‍ය ශක්තිය ඒ උත්තම උත්තමාවියන් සසරේ පුරුදු කරලා තිබුණා. ඒට උදාහරණයක් තමයි සබ්බේ සංඛාරා අනිච්ඡාති කියන ගාථාව. ඒ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිම්බින්දති ලෝකේ ඒස මක්ඛෝ විසුද්ධිය. මේ ගාථා රත්නය අසනවත් එක්කම 500 දෙනෙක් භික්ෂුන් වහන්සේලා 500ක් එක විට රහත් භාවයට පත් වුණා කියලේ ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. එතකොට මෙන්න මේ බණපද හතර ඇසීම තුලින් කොහොමද එකපාරම මේ මාර්ගඵල ධර්ම ප්‍රතිවේද කළේ? ඒට ධර්මයේ සඳහන් වෙනවා මෙන්න මේ භික්ෂුන් වහන්සේලා කාශ්‍යප බුද්ධ ශාසනයේ පටන් ගෞතම බුද්ධ ශාසනය දක්වාම සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය ඉතාමත් මැනවින් ප්‍රගුණ කරගෙන ආපු පිරිසක්. සංස්කාරවල අනිත්‍ය ලක්ෂණය විශාල කාලයක් තිස්සේ අතීත සංසාරේ භව ගානක් තිස්සේ කාශ්‍යප බුද්ධ ශාසනය පටන් ගෞතම බුද්ධ ශාසනය දක්වා මෙන්න මේ අනිත්‍ය සංඥාව උන්වහන්සේලා ඉතාමත් මැනවින් ප්‍රගුණ කරලා තිබුණා. අනිත්‍ය සංඥාව පිළිබඳ මන අවබෝධයක් තිබුණා. පාරමී ධර්ම පූර්ණේ වෙලා තිබුණා. අන්නේ නිසා පෙර පුරුදු පුහුණු කරන ලද පෙර භාවිත බහුලීකృత කරන ලද වඩන ලද සිතක් තිබුණු නිසා ඒ ගාතාව එහෙම නැත්නම් ඒ බණපද හතරක් අසනකොටම සෝවාන් ආදී මාර්ගඵල ධර්ම ඒ වගේම සෞකලෙසුන්න සෞතුම් අරිහත්ත්වේ වැනි ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධයන්ට පත්වීමට හේතුව තමයි එවැනි උත්තම උත්තමාවියන් පෙර ආත්ම භාවයේ පටන් පුරුදු පුහුණු කරන ලද ඒ භාවිත ඉන්ද්‍රිය ඒ ඉන්ද්‍රියන් ඉතාමත් හොඳින් පෙර පුරුදු පුහුණු කරලා එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ඒ කෙටි කෙටි ධර්මදේශනයකින් කෙටි බණපදයකින් ධර්ම අවබෝධය ලබන්නේ.
එහෙමයි මෑණින් වහන්ස, කාල වේලාව ඉක්ම ගොස් තිබෙන නිසා මේ සස්වාරයේ කටයුතු අවසන් කරන්නටයි සූදානම් වෙන්නේ. මෙතෙක් දවසක් මේ පැවති භාවනා වැඩසටහනේ අවසාන ප්‍රශ්නෝත්තර වාරයයි අද අවසන් වන්නේ. ඒ නිසා මේ දක්වා පැවති වැඩසටහන් වලට සහභාගී වූ Zoom මගින් සම්බන්ධ වූ සියලුම පින්වතුන්ටත් දහම් ගැටළු ඉදිරිපත් කර ආයටත් ගොඩක්ම පින් සිදු වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අතිවිශාල ප්‍රශ්න සංඛ්‍යාවකට ඉතාම විචක්ෂණ ලෙස අපිට දහම් ඇස පහදා දුන්නේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන ඔබ වහන්සේට ඒ කරගත්තා වූ කුසල කර්මයේ හේතුවෙන් මේ ආත්ම භවයේදීම නිර්වාණ ධාතුව අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.
අපේ මේ වෙලාවේ මෙම ප්‍රශ්නෝත්තර වැඩසටහන නිමා කිරීමට බලාපොරොත්තු වෙන මොහොත අපි මෙතෙක් වෙලාම ධර්ම සාකච්ඡා කර ගැනීම තුළින් ඒ ධර්ම මානසිකාරයන් දියුණු කර ගැනීම තුළින් අප හැම දෙනාම ජනිත කරගත්තු ඒ උතුම් පුණ්‍ය ශක්තිය හැම දෙනාටම හැකිතාක් ඉක්මනින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන මේ ජීවිතය තුළදීම උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිස මේ සියලුම කුසල ධර්මයන් පාරමී ශක්තියක්ම වේවා, නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අප විසින් මේ ජනිත කරගත්තු උතුම් පුණ්‍ය ශක්තිය මේ ලෝකයත් බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලාද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින්ම සැනසෙත්වා. හැම දෙනා නමින්ම මිය පරලව ගිය සියලු සංසාරගත ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම පරලොව ජීවිත සැපවත් වේවා. උතුම් අමා මහ නිවනින්ම සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ඉදම්මෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සම්බ දුක්ඛාපමුච්ඡතු. සාදු සාදු සාදු.
මෙහමාරට මෙලෙන් වහන්සේගේ අන්තිම අනුශාසනාව කියනවා Zoom මාර්කින් සම්බන්ධ වෙන්න පුළුවන් බව. Zoom මාර්කින් සම්බන්ධ වී ඉතිරියටත් දැනුම් දෙනවා. ඒක මුකී වෙලාවේ මෙහමාරට මෙලෙන් වහන්සේ ඕකාස වන්දාමි අයියේ මයා තතං කුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා තතං කුඤ්ඤං මෛත්‍රං ගාතබ්බං.
අනුමෝදත.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සත්වං චයං කමතමේ අයියේ. ඕකාස කමාමි අයියේ.
කමාමි අභිවාදන සීලස්ස නිච්ඡං උද්ධා ප්‍රජායිනෝ. චත්තාරෝ ධම්මා වද්දන්තේ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිමේවච. අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිච්ඡතු. දුක් වේවා. නිරෝගී වේවා, සුවපත්ම වේවා, උතුම් වූ නිවනින්ම සැනසෙත්වා. සුවපත් වේවා. සුවපත් වේවා.